එවගේම මේ අවස්ථාවේ ගරු අඬුපක්ෂ සංවිධායක ප්‍රසන්න රණතුංග මැතිතුමා.
ඔව් කථානායකතුමනි, නියෝජ්‍ය කථානායකතුමනි, ඇමරිකාවේ අතුකෝරා මන්ත්‍රීතුමා වෙනුවෙන් මේ ඉදිරිපත් කරන ශෝක ප්‍රකාශ අවස්ථාවේදී පළමුවෙන්ම එතුමාටත් එතුමාගේ වියෝ පිළිබඳ මගේ සාතිශය සංවේගය පළමුවෙන්ම ප්‍රකාශ කරන්න ඕන. ගරු කථානායකතුමනි, මෙම ඝාතනය කුරිරු මිලිච්ච ඝාතනයක්. මෙවැනි ඝාතන අපි මෑතක දුටුවේ පකිස්තානයේ. ඒ රට සේවය කළ ප්‍රියන්ත මහතාව ඝාතනය කිරීම. එතුමාත් ගනේමුල්ල ප්‍රදේශයේ ජීවත් වුණු කෙනෙක්. අපි එදා දැක්ක එතුමාව ඝාතනය කරාම මේ රටේ ජනතාව ඒකට ඒ ඝාතනයට විරුද්ධව කරපු ප්‍රකාශ. අමරකීර්ති අත්කෝරල මැතිතුමා අවිහිංසක නිරාංකාර පුද්ගලයෙක්. එතුමා පොළොන්නරුවේ ගොවි ජනතාව සමග ගත කළ සරල ගැමි ජීවිතය ගැන මට වඩා පොළොන්නරුවේ ජනතාව දන්නවා. තමන්ගේ දේපල උගස් තියලා ණය වෙලා දේශපාලනය කළ දේශපාලඥයින් අතර දේශපාලඥයෙක් අතුකෝරාල මන්ත්‍රීතුමා. සභානතුමා ඇතුළු බොහෝ දෙනෙක් එතුමාගේ ජීවන ඉතිහාසය ගැන කතා කළා. මම ඒ ගැන වැඩි විස්තර කියන්නේ නැහැ. මම එතුමාව අඳුනගත්තේ උතුරුමැද පළාත් මැතිවරණයේදී ගිරිබාවේ මැතිවරණ කටයුතු සංවිධානය කළේ මමයි. එහිදී එතුමාව මට හඳුනගන්න ලැබුණා. එතුමා ගෞරවනීය ජීවිත ජීවත් වූ පුද්ගලයෙක් බව මම මේ මොහොතේ මතක් කරන්නේ එතුමන්ගේ දරුවන්ට ගෞරවයක් ලෙසයි. ඒ මැතිනියටත් දරුවන්ටත් ගෞරවයක් විදියට ජීවත් වෙච්ච පුද්ගලෙක් තමයි අතුකෝර මන්ත්‍රීතුමා. සරල ජීවිතයක් ගත කරපු අපේ විපක්ෂ අපේ අගමැතිතුමා කිව්වා වගේ, හිටපු ජනාධිපතිතුමා කිව්වා වගේ, මේ පාර්ලිමේන්තුවේ හිටපු අහිංසක මන්ත්‍රීතුමා කිව්වොත් නිවැරදි. මෙවැනි අහිංසක මිනිසුන් ඝාතනය කරන්නේ මොකද්ද? ඒ අය කරලා තියෙන වරද? මෙම ඝාතනය සිදු කළ ආකාරයේ වීඩියෝ පටේ මම දැක්කා. මේ රට සිංහල බෞද්ධ රටක්ද කියන්නවත් හිතෙන්නේ නැහැ. කරු නියෝජ්‍ය කථානායකතුමනි, එදා මේ 9 වෙනිදා මේ අපි මේ මෙතුමාගේ අභාවය ගැන කතා කරලා ශෝක ප්‍රකාශ කරලා වැඩක් නැහැ. අපි පාඩමක් ඉගෙන ගන්නේ නැත්තම් මේක අපි හැමෝටම හොඳ පාඩමක් වුණා. මේ බෞද්ධ රටක්ද කියලා හිතෙන්නේ මේ මිනිසුන්ව කුලප්පු කරන්න, මේ ගෙවල් ගිනි තියන්න, මේ කුරුරු මිලේච්ච වැඩ කරන්න නායකත්වය දුන්න ගම්මට්ටමේ ස්වාමින් වහන්සේලා. ඒක හංගන්න දෙයක් නෑ නියෝජ්‍ය කථානායක. මගේ ගෙදරට ගහන්න ආවෙත් මහාචාර්ය හාමුදුරු කෙනෙක්, ගිනි තිබ්බේ හාමුදුරු කෙනෙක්. ඒ නිසා ඒ හාමුදුරුවරු මේ ආගමික නායකයෝ මේ මට්ටම වැටිච්ච වුණාම මේ රටේ විනයක් ඇති වෙයිද කියලා හිතාගන්න බෑ. අද හාමුදුරුවෝ පාරට බැහැලා යන්න බැරි තත්ත්වයක් අනාගතේ උදා වෙනවා මේ තත්ත්වේ මේ රට ඉදිරියට ගියොත්. මේ රටේ පළවෙනි දේශපාලන සිදුවුනේ බණ්ඩාරනායක ශ්‍රීමතනන්ගේ ඝාතනයත් එක්කයි. එතුමාගේ සොහොන පෙනිපෙනි තමයි මේ නිට්ටඹුවේදී මේ ඝාතනය සිද්ධ කරන්නේ. මේ ඝාතනය සිද්ධ වුණේ මම ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. මේ මරල මගේ ඝාතනය කරපු හැටි ඒ වීඩියෝ පටිවල දැක්කම මේ මරපු මිනිස්සු සාමාන්‍ය මිනිස්සු නෙමෙයි නියෝජ්‍ය කථානායකතුමනි. උන් කුඩුකාරයෝ. කුඩුකාරයෝ. උන්ට ජීවිතයක් නැහැ. මං හිතන්නේ නිට්ටඹුවේ මිනිස්සු මේ සම්බන්ධව තමන්ගේ ගමට වෙච්චි නින්දාව ගැන දැන් අද කම්පා වෙනවා. සමහර අය මට දුරකතෙන් කතා කරලා කිව්වා, ඇමතිතුමා මේක නිට්ටඹුවේ වෙච්ච එක අපි කඩගාට වෙනවා, මුන්න එල්ලලා මරන්න ඕනි කිව්වා. නිට්ටඹුවේ මිනිස්සු අද ඉතාමත්ම කනසල්ලකට පත් වෙලා තියෙනවා. ඒ මිනිස්සු බලා ගන්න ඕනේ මේ වගේ මිනිස්සු මේ රටේ ජීවත් වෙන එක සුදුසු නැද්ද කියන එක. එතුමාගේ මෙම ඝාතනය මෙම නිට්ටඹුවේ මිනිමරු ක්‍රියාවන් සඳහා ජනතාව අවශ්‍ය අවශ්‍යපුවවත් මෙයාටවත් කියන්න ඕනේ. එදා 9 වෙනිදා දැක්කම අපි දැක්ක කල්නුන්නාන්සේ අර සෝභිත හාමුදුරුවෝ වාඩි වෙලා මේ සිටියාගෙන මොකද කිව්වේ? ගහපියව් කියන එක නෙමෙයිද කිව්වේ නොකිය? ජනතා විමුක්ති පෙරමුණේ නායකව කිව්වේ නැද්ද ඒක? මේක මේ 9 වෙනිදා වෙච්ච දේ විතරක් නෙමෙයි නියෝජ්‍ය කථානායකමනි. 31 වෙනිදා ජනාධිපතිතුමාගේ නිවසට ගැහුවා. ගහලා ගිනි තිබ්බා. අහිංසක මිනිසුගේ ගෙවල් ඒ අවට තිබ්බා, ඒක ගිනි තිබ්බා. හැබැයි උසාවියට යනකොට 150ක් විතර නීතිඥයෝ ගිහිල්ලා වීරයෙක් වගේ තමයි උන් එළියට ගත්තේ. ඊට පස්සේ රොෂාන් රණසිංහගේ ගෙදරට ගැහුවා. ශ්‍රියාන් සේමසිංහගේ ගෙදරට ගැහුවා. මොනවද කරේ පොලිසිය? ඒවා සාධාරණීකරණය කරන්න සමහර නීතිජෝරු කටයුතු කරා. ඒත් එක තමයි මෙතන නරකම දේ. කුඩුකාරයින්ට මිනි මරුවන්ට පාතාලයෙන් ආරක්ෂා කරන්න නීතිය ඉදිරියට ආවයි කියනක මිනිස්සුන්ට වැටහුණා. උන් බය නැතුව නමින්ද මේ කත්තට ගත්තේ ඒ නිසයි නියෝජ්‍ය කතානායකතුමනි. සමහර කතෝලික පූජකවරු කල්ලුන් උන්නාන්සේලා මේ වගේ පරීක්ෂණ කරන්න ඕනි. අපි දැක්ක වීඩියෝපටියක් පල්ලිවල ගාන්ටාර ගහලා මිනිසුන්ව ගෙනල්ලා මිනිසුන්ගේ ගෙවල් ගිනි තියන්න ගහන්න පූජකවරු කටයුතු කරා. එක කතෝලික යුවලක් සමාජ මාධ්‍යවල යනවා හැම ඉරිදට පල්ලි යන හැම පල්ලියට උදව් කරපු ඒ අයගේ ගෙවල් ඒ අයගේ ව්‍යාපාර ගිනිති දේශපාලනයක් කරලා නෙමෙයි. මේව කතෝලික පල්ලිවල මේව පිටිපස්සෙ හිටියා. පන්සල් විතරක් නෙමෙයි නියෝජ්‍ය කතා. මම මෙහෙම කිව්වම හැටිසම් මට ගහයි. මගේ ගෙවල් ඇතුළේ මට නැති වෙන දෙයක් නැහැ නියෝජ්‍ය කතා නායකතුමනි. හැබැයි මේව කවුරු හරි කතා කරන්න ඕනි. ආගමික නායකයෝ මේට වඩා රට ගැන කතා කරනවා. අනික හැම බම්බුවම කතා කරනවා. හාමුදුරුවන්ගේ පල්ලිවල යුතුකම් ගැන කතා කරන්නේ කරුණ නියෝජ්‍ය කතා නායකතුමනි. මේක කිව්වම හෙට හාමුදුරුවෝ මනි මගේ පාංශු කුල්තේ දෙන්නේ නැහැ කියයි. මට කමක් නැහැ. දැන් නම් ඒකයි මං කිය අපිට නැති වෙන්න දෙයක් නැහැ. අපි දැන් මේව කතා කරන්න ඕනි කාලය ඇවිල්ලා තියෙනවා. මේව මේ උසිගැන්වීම් පිටිපස්සේ පල්ලියයි පන්සලයි දෙකම හිටියා කියන එක මං කියනවා. ඒ වගේම මේ පාස්කු ප්‍රහාරය වෙලාවේදී කාලෙන උන්වහන්සේ සිදුවෙන්න ගිය වළක්වා ගන්න කටයුතු කරා. හැබැයි උන්වහන්සේට පුළුවන් කමක් ලැබුණේ නැහැ නමින් දහන්දා වෙනකොට මේ මම කියන්නේ එදා අරගලයට ගහපු එක හරි කියලා. අරගලය ගැන මම මේ ඔය සිද්ධින් මෙන්න ඉස්සෙල්ලා මම කතා කරා. මම මහාචාර්යවරු මේ දරුවන්ගේ ඔලුව කන එක ගැන මම එදා කතා කරා. මට ඊට පවුවේදී නම් මහාචාර්යවරු ගැව්වා මම රෝහලට ගියා මට ප්‍රතිකාර ගන්න. ඒ මහාචාර්යවරයා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරයෙක්. මම එතනට ගිහලා මගේ අංකය ඊළඟට තිබුණේ විනාඩි 45ක් මමයි බිරිඳයි හිටියා. විනාඩි 45ක් ඉඳලා කිව්වා මට ප්‍රතිකාර කරන්න බෑ කියලා මම පොහොට්ටු එකෙක් කියලා. ඔන්න අද වෙලා තියෙන දේ. මම කියන්නේ මාව දොස්තර කෙනෙකුට දානකොට ඒ මිනිහගේ ප්‍රොෆයිල් එක බලලා මූ අරගලයට යන මිනිහෙක්ද නැද්ද කියලා බලලා මම කියන්නේ බෙහෙත් ගන්න. වෛද්‍යවරයා ගැන විශ්වාසයක් තියලා ගියේ මම. ගියාම බලපුවාම ගිහින් බෙහෙත් අර මට දෙන්න බෑ කිව්වම තමයි ඇවිල්ලා බලපුවාම Facebook එකේ ගිහිල්ලා මිනිහා ගැන විස්තර බලපුවාම මිනිහා අරගලේ මිනිහෙක්. මෙන්න නියෝජ්‍ය කතානායකතුම මම උඩුගම්පල මගේ ගෙදර මගේ පියාගේ ඉඳන් මම දේශපාලනය කරනවා. අපි කවදාවත් දේශපාලන පක්ෂ බල්ලෝ කරේ නැහැ. අපි මැතිවරණ දින්නම අපි ගෙවල් ගිනි තියන්න ගියේ නැහැ මිනිස්සුන්ට ගහන්න ගියේ නැහැ. 77 අපි ගෙවල් ගිනි තිබ්බා. අපි මහපාර්ක වැටුණා. හැබැයි 97 අපි දිනලා තාත්තයි මායි දෙපැත්තේ වාහන අරන් ගිහින් කිව්වේ කාටවත් හිරියට කරන්න එපයි කියලා. අපිට ඒ සංස්කෘතිය නැහැ. අපි වැඩ කරද්දී අපි ඒ විදිහට වැඩ කරලා තියෙනවා. අපිට ඒ හින්දා තමයි ලක්ෂ 3 ගානේ මැතිවරණවලදී ලක්ෂ 3යි මම හැමදාම ලක්ෂක මාර්ගකට වැඩි තන්දරක් තියෙනවා. අන්තිම තන්ද දෙකේම ලක්ෂ 3ට වැඩි ආරන් තියෙනවා. ඊට පස්සේ වැත්තුබනි. ඔබතුමාලට මේ මිනිස්සු ගෞරව කරේ ඔබතුමාලා රට බේරගත්තේ හින්දා. එව්වාද කතා කරන්නේ නැහැ. එව්වට විකල්ප එව්වට වෙන දේවල් කියන්නේ. අඩුපාඩු ඇති මගෙත් අඩුපාඩු තියෙනවා. මගේ වැරදි තියෙනවා. මට තරහ යනවා මම දන්නවා. මගේ අම්මා මට එනකොට හැමදාම කියනවා ඔබ තරහ ගන්න එපා. පරිස්සමෙන් කතා කරන්න කියලා මං හා කියලා එනවා. හැබැයි මේව කතා කරනවා හඳුරන්නේ මේ නියෝජ කතා නැකට මේව කියන්න ඕනි. ඒ නිසා අවසාන වශයෙන් මේ අමරකීර්ති අත්කෝර මන්ත්‍රීතුමාගේ බිරිඳට ඥාතින්ට මගේ ශෝකය ප්‍රකාශ කරන අතර ඒ වාතත් ඒ බිරිඳටත් කියන්න ඕනි. ඒ සියලු දෙනාටම ආඩම්බර වෙන්න පුළුවන් තාත්තගෙදෙක් ඒ තාත්තා. ඒ තාත්තා හොඳ දේශපාලඥයෙක් සාමාන්‍ය සරල මිනිසෙක්. එවැනි මිනිසුන්ව ඝාතනය කරන්න පුළුවන් මිනිස්සු මානසික විකෘතිතාවයක් තියෙන මිනිසුන්ට විතරයි. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අර අපේ සභානායකතුමා කිව්වා වගේ අමරකීරි අතුකෝරල් මැතිතුමා වෙනුවෙන් යුක්තිය හා සාධාරණීතු වෙන්න ඕනි. එම පරීක්ෂණ සහ නඩු කටයුතු කඩිනම් වෙන්න ඕනි. නඩු විභාගය සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහා අධිකරණ විනිශ්චය සභාවක් ට්‍රයිලට් බායකපත් කිරීමට ගරු අග විනිශ්චයකාරතුමාගෙන් ඉල්ලා සිටින මෙන් නීති පරිවර්තනයට දන්වන ලෙස ගරු කථානායකතුමාගෙන් ඉල්ලා සිටිමින් මෙවැනි මිලේච්ඡ ක්‍රියාවන් වලට තිත තබන්න අවශ්‍ය කටයුතු වලට නායකත්වය ලබා දෙන්න කියන එක ඉල්ලීමින් මම නිහඬව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට කලින් සඳහන් කර විදිහට මේ විශේෂ අධිකරණය ගැන විශේෂයෙන් සොයලා බලලා කටයුතු කරන්න කියලා ගරු කථානායකතුමාට අපි ඉල්ලීමක් කරනවා. ඊළඟට ගරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපේ ගරු සභාව නියෝජනය කළ ඉතාම අවිහිංසක නිරහංකාර නිරායුධ මන්ත්‍රීවරයෙක් වූ අපේ හිතමිත්‍ර අමරකීර්ති අතුකොරළ මැතිතුමාගේ ම්ලේච්ඡ ඝාතනය සම්බන්ධයෙන් ඒ ඝාතනය හෙළා දකින අතර එයින් වඩාම දුෂ්කරතාවයට පත්වෙච්ච ආදරණීය බිරිඳට ආදරණීය දරුවන්ට ඥාති හිත මිත්‍රාදීන්ට එතුමාව ඡන්දය පාවිච්චි කරලා මේ ගරු සභාවට පත්කරේ වූ පොළොන්නරුව ජනතාවට අපගේ සාතිශ්‍යය කනගාටුව සංවේගය ප්‍රථමයෙන් පළ කරන්නට සතුටුයි. එතුමා පළාත් සභාවේ දීර්ඝ කාලයක් මහජන ඡන්දයෙන් තේරීපත් වෙලා සේවය කරලා මේ ගරු සභාවට ප්‍රථම වතාවට පැමිණිලා එතුමට විශාල වුවමනාවක් තිබුණා. තමන්ගේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් කිසියම් දෙයක් කරන්න පුළුවන් නම් ඒ හැම දෙයක්ම කරන්න. එතුමා කලක් සතොස ආයතනයේ සේවය කළ සේවකයෙක් ලෙස එතුමට විශාල වුවමනාවක් තිබුණා. ඒ පළාතේ ජනතාවට වඩා සාධාරණ මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ ටික බෙදාරීම සඳහා සතොසවල් විවෘත කරගන්න. ඒ සෑම අවස්ථාවකදීම අලුත් සතොස කීපයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මම විවෘත කරන විට ඒ සෑම උත්සවයකට එතුමා සහභාගී වුණේ ඒ ස්ථාන සොයාගන්නට මහන්සි වුණේ අනිත් සියලුම මන්ත්‍රීවරුන්ට ආදර්ශයක් වෙන ලෙස. ඔහුට වුවමනාව තිබුණා මේ දුෂ්කරතාවයට පත්වෙලා ඉන්න ජනතාවට කිසියම් සහනයක් ලබා දීම සඳහා කරන්න පුළුවන් දෙයට උදව් කරන්න. ඒ නිසා එවැනි මහජන සේවය වෙනුවෙන් කැපවෙච්ච තමන්ගේ පළාත්වල අහිංසක ජනතාවට සේවය කිරීම සඳහා මේ ගරු සභාව තුළින් රජයක් තුළින් ලුණු බිකක් හරි වැඩිපුර ඒ ප්‍රදේශවලට ගෙනියන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් වෙහෙසිච්ච මන්ත්‍රීවරයෙක් මහමග මෙලෙස ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීම පාර්ලිමේන්තු වශයෙන් අපි ඉතාම පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු වෙනවා. ගරු මුලාසනාරූඪ නියෝජ්‍ය කථානායකතුමනි, මේ ගරු සභාවට පත්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැම කෙනෙක්ම මහජන ඡන්දයෙන් පත්වෙන විට ඒ අය දරණ මතවාදයේ කිනකට වෙනස් වෙනවා. සමහර මන්ත්‍රීවරු තමන් දරණ මතය ඉතාම භයෙන් හා සැකෙන්තරව ඕනෑම ආකාරයකට ප්‍රකාශ කරන්න අයිතිය තියෙන්නේ පාර්ලිමේන්තුවක් තුළ. ඒ සඳහා විශේෂ වරප්‍රසාදයක් තිබෙනවා. මේ පාර්ලිමේන්තුව තුළ අපි කතා කරන දේ පිළිබඳ වෙනත් අධිකරණයක නඩුවක්වත් පවරන්න බෑ. ලෝක පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ මේ ඕනෑම රටක නිරෝගී පැවැත්ම සඳහා සමාජ ක්‍රමයක විවස්ථාදායකයේ විධායකයේ අධිකරණයේ කියන ආයතන තුන තියෙනවා, කුළුණු තුන. එයින් අපි නියෝජනය කරන්නේ විවස්ථාදායකයේ. විවස්ථාදායකයේ නීති හදන තැන. නීති හදන තැන මෙතන ඉන්න අයට වෙනත් රටවල කියන්නේ ලෝ මේකර්ස්ලා කියලා. නීති හදන අය පසුගිය කාල පරිච්ඡේදය තුළදී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෝ මේකර්ස්ලා ටී මේකර්ස්ලාගේ තත්ත්වයටත් වඩා පාල මට්ටමට ගෙන ඒම සඳහා රට ඇතුලේ විවිධ ක්‍රියාමාර්ග සිද්ධ වුණා. විශේෂයෙන් මම ජනමාධ්‍ය විෂයභාර අමාත්‍යවරය ලෙස සඳහන් කරන්නට කැමැති මේ ගරු සභාවේ ඉන්න මන්ත්‍රීවරු පිළිබඳ ආණ්ඩු පක්ෂයේ වේවා විපක්ෂයේ වේවා වෛරයක් පොදු ජනතාව තුළ ඇති කිරීම සඳහා යම් යම් කාර්යභාරයන් මාධ්‍ය ආයතන තුළිනුත් සිද්ධ වුණා. ඔවුන්ටත් මේ ගරු සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු පිළිබඳ පිළිකුලක් අජුවක් දැනෙන ආකාරයට තමන්ගේ මාධ්‍ය භාවිතයේ සිද්ධ වුණා කියන ටිකත් අපි කනගාටුවෙන් වුණත් ප්‍රකාශ කළ යුතු වෙනවා. නමුත් මේ තත්ත්වය මෙලෙසින් පැවති වුණොත් පුද්ගලයෙක් අදහන ආගම තමන් අයිති වෙන ජනවර්ගය තමන් දරන දේශපාලන මතය නිසා ඔවුන්ගේ ගේ දොරගිනි තියෙනවා නම් ඔවුන්ගේ ගෙවල් ඉදිරියට ඇවිල්ලා උද්ඝෝෂණය කරනවා නම් ඔවුන්ගේ ඒ දරුවන්ට හානි කරනවා නම් දරුවන් වෙන රටක හිටියත් ගිහිල්ලා වෙලා ඔවුන්ට හිරියර කරනවා නම් ඒක අන්තිම ම්ලේච්ඡ තුච්ඡ හෙලා දැකිය යුතු පාපතර ක්‍රියාවක් ලෙස තමයි අපි සඳහන් කළ යුතු වෙන්නේ. ඒ නිසා මේ හා සමාන සිද්ධියක් මෑත ඉතිහාසයේ වුණේ පකිස්තානයේ සියල්කෝට්වල ශ්‍රී ලාංකික කළමනාකරුවෙක් මෙලෙසින් ම්ලේච්ඡ ලෙස ඝාතනය කළා. ඒ අවස්ථාවේ පකිස්තානයේ මුළු පකිස්තානයටම ලජ්ජාසහගත සිද්ධියක් වුණා. සමූහයක් විසින් අනේක විධ වදවේදනා බින්දලා මිනිස්සෙක් අපේ ශ්‍රී ලාංකිකයෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මුළු ලෝකෙම කම්පා වුණා. ඒ අවස්ථාවේ පකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉබ්‍රාන් ඛාන් මැතිතුමා විශේෂ අධිකරණයක් පනවලා මේ නඩුව විභාග කරලා ඉතාම කෙටි කාලයක් තුලදී සියලුම වරදකරුවන්ට මරණීය දඬුවම් දෙන්න තරම් ආදර්ශමත් ප්‍රජාතන්ත්‍රවාදී මානව හිතවාදී ක්‍රියාවලියක් එරට අග්‍රාමාත්‍යතුමා ක්‍රියා කළා ලෝකෙට පෙන්නුවා කියන එක අපි මේ අවස්ථාවේ සඳහන් කළ යුතු වෙනවා. ඒ කළමනාකරුවෙක් අපෙන් ගිය මේ විවස්ථාදායකය නියෝජනය කළ මේ නීතිය හදන තැන නීතිය හැදීම සඳහා දායක වෙන ඒ අනපනත්වලට විරුද්ධ වෙන පක්ෂ වෙන මන්ත්‍රීවරයෙක් ඝාතනය කළාම ඒ සඳහා ඉතාම ඈලි මෑලි ගතියක ඔහුට ආරක්ෂාව දෙන්න පොලිසිය අසමත් වුණා පමණක් නොව ඔහුගේ මූර්ත කලේබරය එතනින් නිදහස් කර ගැනීම සඳහා පවා මැදිහත් වීමක් කරන්න බැරි වෙච්ච ලැජ්ජා සහගත පිළිවෙතක් නීතිය රකින අය විසින් අනුගමනය කළාය කියන එක අපි මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. හෙට දවසේ මෙවැනි තත්ත්වයක් විවස්ථාදායකයායට නීතිය හදන අයට වෙනවා නම් යුක්තිය පසිඳලන ශේෂ්ඨාධිකරණයේ විනිසුරු ඇතුළු අනිත් විනිසුරුවරුත් වෙනත් තීන්දුවක් දුන්නොත් එදාටත් මෙවැනි තත්ත්වයක් වර්ධනය වෙන්න හැදුනොත් සමාජයේ ඒ විනිසුරුවරුන්ට අත්වෙන ඉරණම කුමක්ද? විත්තියට පැමිණිල්ලට පෙනී සිටින නීතිඥයෝ තමන්ට අවශ්‍ය දේ කෙරුන් නැත්නම් වෙනත් මතයක් දරන අය ඒ අයට එලවෙලව පාර දීලා ඒ අයගේ ගෙවල් ගිනි තියෙන තත්වයක් ඇති වුණොත් ඒ සමාජයේ පවත්වාගෙන යන්න පුළුවන්ද කියලා අපි මේ උත්තරීතර සභාව ලෙස කල්පනා කළ යුතු වෙනවා. ඒ නිසා අපි අධිකරණයට ශේෂ්ඨාධිකරණයේ අගමිනිසුරුතුමාට කියනවා පකිස්තානයේ ඉබ්‍රාන් ඛාන් අග්‍රාමාත්‍ය තුමා දුන්න ආදර්ශේවත් අඩු ගානේ පිළි අරන් විවස්ථාදායකේ අපේ ප්‍රේමලාල් ලතුකෝරල මැතිතුමාගේ ඝාතකයන් පිළිබඳ මේ අපරාධය පිළිබඳ යුක්තිය නිසි ලෙස ඉෂ්ට කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණයක් පැනවීම සඳහා කිරියල්ල අපේ විපක්ෂ සංවිධායකතුමා කළ ප්‍රකාශයට අනුව ඉතාම ඉක්මනින් මේ වරදකරුවන් නීතියේ ඉදිරියට පමුණවලා ඔවුන්ගේ මේ ම්ලේච්ඡ තිරිසන් ඝාතන ක්‍රියාවලිය පිළිබඳ යුක්තිය පසිඳලා ඒ සඳහා දඬුවම් ලබා දෙන්න ඕනේ. ඒ වගේම මම මේ අවස්ථාවේදී අතුකොරල මන්ත්‍රී මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝක වෙන අතරම රාජකාරිය අත් නොහැර තමන්ගේ පුද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරපු එතුමාගේ ආරක්ෂක නිලධාරියා අන්තිම මොහොත දක්වා මේ ගරු මන්ත්‍රීතුමාගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා අප්‍රමාණ ලෙස කැපකිරීම කළා. ඔහු තිරස්තීන ලෙස ඝාතනය කළා. දෙන්නෙක්ගේ මලකඳන් නිර්වස්ත්‍ර කළා. පාරේ යදන් යන තත්වයේ එදා නිට්ටබුවේ නගරයේ සිද්ධ වෙනකම් පැය ගාණක් තුල පොලිසිය උසස් නිලධාරීන් ආරක්ෂක අංශ මනුෂ්‍ය ජීවිත බේරා ගැනීම සඳහා මැදිහත් වීමේ ප්‍රමාණය ගැන විභාගයක් පැවැත්විය යුතුයි කියන එකත් මම මේ අවස්ථාවේදී සඳහන් කරන්නට කැමැති වෙනවා. ඒ නිසා අපි කුමන දේශපාලන මතයක් දරුවත් කවර ආගමකට ජාතියකට අයිති වුණත් සෑම මිනිසෙකුටම ගෞරවාන්විත මරණයක් හිමි විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මේ නමවෙනිදා ක්‍රියාවලියට සහභාගි වෙච්ච අය මේ මනුෂ්‍යත්වයේ අගය කරන්නේ නැති මිනිස්කම අගය කරන්නේ නැති මට කනගාටු විශේෂයෙන් තරුණ පිරිසකුත් මේ සඳහා දායක වීම සම්බන්ධයෙන් මගේ නිවසට ගිනි තියන්ට ආපු පිරිස අතර තරුණ උගත් ගෑනු ළමයි 20ක ඉතර කණ්ඩායමකුත් හිටියා. මේ ගෑනු දරුවෙක් ගෙයක් ගිනි යනන් පිච්චෙනවා දැකලා සන්තෝෂ වෙනකොට තමන් අම්මා කෙනෙක් වෙච්ච දවසට ඒ දරුවට කිරි දෙනකොට අර ගිනි ගන්න ගෙවල් දැක දැක ඒ දරුවට පොන කිරි උණු කිරි නෙවෙයිද පෙවෙන්නේ කියන එක පිළිබඳ ඒ අම්මලා කල්පනා කරලා බලන්න ඕනේ. අම්මා කෙනෙක් වෙන්න ඉන්න ගෑනු ළමේ එනිසා චූටි නංගිලට චූටි මල්ලිලට අපි කියන්නේ හිතෙනවාට වඩා වැඩිපුර මනුෂ්‍යත්වයේ ගැන හිතන්න. ඔබ දරන දේශපාලන මතය වෙනුවෙන් මේ මතය පිළිගන්නේ නැති අයට මර්ධනය තර්ජනය තුලින් කිසිම ජයග්‍රහණයක් ලැබෙන්නේ නැහැ. මිනිස්සු මරලා මිනිස්සුන්ගේ දේපොළ නැති කළා, ඝාතනය කළා, වංචා මේවා සියල්ල කරලි වෙලා ලබන බලයට වඩා ශක්තිති රජකම ලැබුණත් මෙවැනි දේ කිරීමෙන් ලබන ශක්තිති රජකම බලුකමකටත් වඩා පහළ මට්ටමක තියෙනවායි කියන එක අපි තේරුම් ගත යුතු වෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, අපේ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමාගේ ඝාතනයෙන් අපි සමස්තයක් ලෙස මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම ගරු මන්ත්‍රීතුමන්ලා වෙනුවෙන් මම ඉල්ලීමක් කරන්නට කැමති කතානායකතුමාගෙන් අපේ රටේ මහජන මන්ත්‍රීවරු පමණක් නෙමේ ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරු, ප්‍රාදේශ සභා සභාපතිවරු, මහජන නියෝජිතයෝ සියලු දෙනා කවර පක්ෂයකට අයිති වුණත් බියෙන් හා සැකෙන් තොරව ජීවත් වෙන්න ඇති අයිතිය තහවුරු කිරීම සඳහා අපි එකතු වෙලා වැඩ කරන්නට කියන ආයතනය කරමි. එතුමාට නිවන් සුව ලැබේවා කියලා පතමින් මගේ වචන කිපි අවසන් කරමි.
ගරු කුමාරසිරි රත්නායක මහත්මයා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද ලාංකීය දේශපාලන ඉතිහාසයේ තවත් කළු පැල්ලමක් එකතු වුණ සිද්ධියක් දවසක් බවට පසුගිය පැය 9 වෙනිදා පත් වුණ බව මේ වෙලාවේ අපි ප්‍රකාශ කරන්නට ඕනි. අපේ පාර්ලිමේන්තුව නියෝජනය කළ වසර දෙකකට ආසන්න කාලයක් අපිත් එක්ක සහෝදර මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කළ නිහතමානී දේශපාලනඥයෙක්, එවැගේම අවිහිංසාවාදීව තමන්ගේ දේශපාලනය තුළ නිරත වුණ හැබැයි මානව හිතවාදියෙක්, අපි බලාපොරොත්තු නොවන ආකාරයට ඉතාමත්ම සාහසික ලෙස ම්ලේච්ඡාකාරයට එදා ඝාතනයට ලක් වෙනවා. ඒ වගේම ඒ ඝාතනයේ පමණක්ම නොවේ, එතුමගේ ආරක්ෂාවට හිටිය ආරක්ෂක නිලධාරියා එදා ඝාතනය වෙනවා. ඒ වගේම තවත් කීප දෙනෙක් මේ අවාසනාවන්ත දවසේ ඝාතනය වෙනවා, මේ රටට අහිමි වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අමරකීර්ති අතුකෝරළ මහත්මයා පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් විදියට, ඒ වගේම ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු මහජන මන්ත්‍රීවරයෙක් විදියට දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් පළාත් සභාව තුළිනුත්, ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙටි කාලය තුළත් ජනතාවන් ඉටු කරන්න එතුමට අවශ්‍ය වුණා. ඒ අවස්ථාව යම් ප්‍රමාණයකින් ක්‍රියාත්මක කරන්න අවස්ථාව තිබුණා. මම දැක්කේ එතුමත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා විදියට තමගේ දිස්ත්‍රික්කයේ වාරි ව්‍යාපෘති පිළිබඳව, ඒ වගේම කෘෂිකර්මාන්තයෙන් ජීවත් වන ජනතාවගේ අවශ්‍යතාවයන් පිළිබඳව නිරන්තරයෙන්ම කතා කර. එසයි එතුමන්ගේ ඒ ඝාතනය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පමණක්ම නොවේ, මේ රටට පමණක්ම නොවේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට විශේෂයෙන්ම සිදුවුණු විශාල පාඩුවක් විදිහටයි අපි දකින්නේ. මෙවැනි ම්ලේච්ඡ ඝාතන අපි රටේ ඉතිහාසයේ සිදුවන අවස්ථාවන් තිබුණා නම් අපි දැක්කේ එදා LTT ත්‍රස්තවාදීන් උතුරු සහ නැගෙනහිර පළාත්වල වගේම රටේ අනිකුත් ප්‍රදේශවලත් යම් යම් අවස්ථාවල ඉතාමත්ම දරුණු වදහිංසාවන්ට ලක් කරලා මේ රටේ දේශපාලන නායකයින්, ඒ වගේම මේ රටේ ගෞරවනීය මහා සංඝරත්නය, ඒ වගේම පූජකවරුන්, ඒ වගේම සිවිල් වැසියන් සහ අතදරුවන් පවා එදා ඉතාමත්ම බ්ලේච්ඡාකාරයට ඝාතනය කරනවා අපි දැක්කා. එවැනි ඝාතනයක් තමයි එදා මේ ආකාරයට සිද්ධ වුණේ. ඒ වගේම මේ විදිහම ඝාතන සිද්ධුණා 1988-89 යුගයේ. යුගයට පැවති ආණ්ඩුව මේ රටේ එදා තිබුණු ජනතාව විමුක්ති පෙරමුණේ ඒ අරගලය නිසා විශාල පිරිසක් ඝාතනය කරා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ එදා තිබුණ නොයෙකුත් සන්නද්ධ බලකායන් විසින් මේ රටේ දේශපාලන නායකයින් වගේම මේ රටේ විද්වතුන් ඒ වගේම දේශපාලන පක්ෂ විදියට ඒ දේශපාලන පක්ෂ නියෝජනය කරපු වෙනත් දේශපාලන මත දරන දේශපාලන නායකයින් විශාල පිරිසක් ඝාතනය කරා. ඒ වගේම ඉතිහාසයේ අපි අහලා තිබුණේ නැහැ පාර්ලිමේන්තුවක් නියෝජනය කරන මහජන මන්ත්‍රීවරුන් දේශපාලනඥයින්ගේ නිවාස දේපොළ ව්‍යාකාරයට ගිනිබත් කරනවා අපි දැකලා තිබුණේ අහලා තිබුණේ නැහැ. එකම දවසක මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ඒ වගේම පළාත් සභාවේ හිටවු මන්ත්‍රීවරුන්ගේ ඒ වගේම ප්‍රාදේශීය දේශපාලන නායකින්ගේ නිවාස 72කට ආසන්න සංඛ්‍යාවක් එදා විනාශ කරලා ගිනිබත් කර. ඒ වගේම ඒ දින දෙකක කාලය තුළ තාමත්ම බ්ලේච් ආකාරයට අරලිගහ මන්දිරයට එදා ඇවිල්ලා ආපසු යමින් හිටිය විශාල පිරිසකට පහර දුන්න ඔවුන් දින ගණන් තමන්ගේ නිවෙස්වලට යන්න බැරි තත්ත්වයට පත් කරලා රෝහල්වලට ගියායට පවා ප්‍රතිකාර ගන්න තිබුණු අවස්ථාවන් පවා එදා ඒ සාහසිකයින් විසින් අහිමි කර සෑම දේශපාලන පක්ෂවල නායකින් මේ සිදුවීම දැක්කේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන මන්ත්‍රීවරේ ඝාතනය කරලා මුළු රටේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනිබත් කරලා තියෙන අවස්ථාවක ඇතැම් දේශපාලන පක්ෂවල නායකයෝ කිව්වේ එදා සවස සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් ඒ සිදුවීම් වලට සම්බන්ධ වුණ අය ආරක්ෂා කරන්න අවශ්‍යයි කියලා එදා ඒ දින කීපය තුළ අපි දැක්ක විවිධ මාධ්‍යවලත් ඒ වගේම සමාජ මාධ්‍ය තුළත් කතා කරනවා. ඒ වගේම ඒ 9 වෙනිදා දවසේ සිදුවන සිදුවීම ඒ සිදුවීම අපි අනුමත කරන්නේ නැහැ. අරගල භූමියට යම් කිසි කෙනෙක් පහර දෙන්න කටයුතු කරා නම් එවැනි තැනකට සම්බන්ධව අපි ඒක අනුමත කරන්නේ නැහැ. නමුත් මේ රටේ ඕනෑම කෙනෙකුට තමන්ගේ දේශපාලන මතයක් දරන්න තමන් දේශපාලනික වශයෙන් ඒ තුළ කටයුතු කරන්න ඕනෑම කෙනෙකුට නිදහස තියෙනවා. ඒ නිදහසට බාධා කරන්න කාටවත් අයිතියක් නැහැ. කිසිම කෙනෙකුට තමන් දරන දේශපාලන මතේ පමණයි මේ රටේ ක්‍රියාත්මක විය යුත්තේ කියලා කියන්න කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඒස අපි දැක්කා ඇතැම් දේශපාලන පක්ෂ වල ඒ දින කීපය තුළ ක්‍රියාත්මක වන ඇතැම් පුද්ගලයන් තමන්ගේ විරුද්ධ දේශපාලන මත දරන යම් යම් ප්‍රකාශයන් සිදු කරන අය පවා මේ රටේ විනාශයට නැත්නම් මේ රටට විරුද්ධව කටයුතු කරනවා කියන ආකාරයට හුවා දක්වමින් සමාජ මාධ්‍යවල යම් යම් ප්‍රචාරයන් ලබා දීලා තිබුණා. ඒ නිසා අද රටක් විදියට මේ රටේ හෙට දවස ස්ථාවර ගෙනියන්න ඒ වගේම රටේ අද දවසේ වර්තමානයේ තියෙනා වූ ගැටලු වල විසඳුම හොයන්න අධිකාර ජනාධිපතිතුමා කටයුතු කරද්දී පාර්ලිමේන්තුව විදියට ගරු අග්‍රාමාත්‍යතුමා ඒ වගේම අනිකුත් දේශපාලන පක්ෂ සියල්ලම එකතු වෙලා කටයුතු කළ යුතු අවස්ථාවක් වුණත් ඇතැම් දේශපාලන පක්ෂ මේ අවස්ථාව මේ මොහොතේ මගහැරලා තියෙනවා. ඒ නිසා මෙවැනි මේ තරම් විශාල විවසනයක් නැත්තම් මෙවැනි අපරාධ මේ සිදුවෙමින් රටේ ජනතාව දැඩි පීඩනයෙන් පත් වෙලා ඉන්න අවස්ථාවක අපි හැමෝගෙම වක්කී වෙලා තියෙන්නේ රට වෙනුවෙන් පෙර දවස වෙනුවෙන් යහපත් තීන්දුව තීරණ මේ පාර්ලිමේන්තුව තුළ ලබා දෙමින් රටේ ජනතාව ආරක්ෂා කිරීම. ඒ සඳහා අපි සියලු දෙනාම එකතුව කටයුතු කළ යුතුයි කියන එකයි අපේ මගේ අදහස. එනිසා අපි සියලු දෙනාම මේ සිදුවන සිදුවීම් වගේම පෙර දවසේ රටේ ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් අපි සියලු දෙනාම එක්ක කටයුතු කළ යුතුයි කියන කාරණේ විශේෂයෙන් මේ වෙලාවේ අවධාරණය කරනවා. අපි අමරකීර්ති අතුකෝරල මැතිතුමාගේ අභාවය සිදු වුණාට පස්සේ ඒ දින කිහිපය තුළ එතුමාගේ අවසන් කටයුතු වලටත් අපට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අද දවසේ අපි විශේෂයෙන්ම අමරකීර්ති අතුකෝරල මැතිණිය ඒ වගේම එතුමීගේ ආදරණීය පුතුණුවන් සහ ඒ පවුලේ ඥාතිවරුන් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අයට මේ පාර්ලිමේන්තු නියෝජනය කළ අපේ බොහොම ලිංගතු මිත්‍රයෙක් විදිහට මාදිවල නිවාස තුළ ජීවත් වෙමින් අපිත් එක්ක බොහොම ළඟින් කටයුතු කරපු කෙනෙක් විදිහට එතුමා කොයි වගේ කෙනෙක්ද එතුමා මේ රටේ මිනිස්සුන්ට නැත්නම් පොළොන්නරුවේ ජනතාවට කොයිතරම් ආදරය කළාද එහෙම නැත්නම් දේශපාලන පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනගන මොහොතේ ඉඳලා ඒ පක්ෂයේ නායකත්වය සහ ඒ සියලු දෙනාත් එක්ක කොච්චර සමීපව කටයුතු කළාද කියන කාරණය පිළිබඳව අපට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා එතුමාගේ වෙන්වීම අපි සියලු දෙනාටම වේදනාකාරී අවස්ථාවක්, අපට තාමත්ම තදින් දැනුණ අවස්ථාවක්. කොහොම වුණත් අද දවස වෙනකොට එතුමා අපෙන් සමු අරගෙන තියෙනවා. අපි එතුමන්ට නිර්වාණ සුවයත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අමරකීර්ති අතුගොල්ල මැතිතුමා පිළිබඳව මේ එතුමාගේ ඝාතනය වෙනුවෙන් යුක්තියා සාධාරණය ඉටික්වල යුතුයි කියලා විශේෂයෙන්ම අපි අවධාරණය කරනවා. ඒ වගේ පරීක්ෂණ කටයුතු කඩිනම් කරලා ඒ සඳහා පවත් නඩු විභාගයේ විශේෂ ශ්‍රී පුද්ගල මහාධිකරණ විනිශ්චය සභාවක් විතර යොමු කරලා එය නීතිපතිවරයාට දන්වන ලෙස ගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටමින් මගේ කතාව අවසන් කරන සුතියි.
බෞමංසිතේ ඔබතුමාට ගරු චාමර සම්පත් දසනායක මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අපි අතිශයෙන්ම කම්පාවට පත්වෙච්ච නමවෙන්දා අප අතර එකට හිටපු පසුපෙළ මන්ත්‍රීවරයෙක් හැටියට අපිත් එක්ක කටයුතු කරපු මාදිවෙල මන්ත්‍රී නිවාසවල ජීවත් වෙච්ච අපේ අමරකීර්ති අතුකොරළ මහත්මාගේ මන්ත්‍රීතුමාගේ හිටපු ශෝක යෝජනාව ගෙනල්ලා අපි කතා කරන අවස්ථාව. මම මෙතනදි කියන්න ඕන, අතුකොරළ මන්ත්‍රීතුමාගේ බිරිඳ දරුවෝ ඥාතීන් ඇවිල්ලා ඉන්නවා. එදා එතුමාගේ ඒ අවසාන අවස්ථාවට මම සම්බන්ධ වුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට. මට කලින් ප්‍රියංකර ජයරත්න එදා රෑ ගිහිල්ලා තිබ්බා. අනිත් පව්වදා මම හරියටම මරණ එළියට ගන්න පාන්සකූලේ පටන් ගන්නකොට මම තමයි මලගෙදර හිටියේ. මම මලගෙදර මරණේ බලලා මරණයට ගෞරව දැක්වලා එළියට එනකොට එළියට ඇවිල්ලා අල්ලපු ගෙදර තමයි කෑම හදලා තිබ්බේ. මට ආරාධනා කරා කෑම ටිකක් කන්න ඒ ගෙදරට යන්න කියලා. මම ඒ ගෙදරට ගිහිල්ලා කෑම ටිකක් කාලා එළියේ ඉන්නකොට මෝටර් බයිසිකල් එකකින් එක්කෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා කියලා දෙනවා 225 එකෙක් මෙතන ඇවිල්ලා ඉන්නවා දැන් කියලා. 225 එකෙක් ඇවිල්ලා ඉන්නවා කියලා එක්කෙනෙක් මෝටර් බයිසිකල් එකෙන් ඇවිල්ලා කියලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මෝටර් බයිසිකල් ආපු එක්කෙනා හරවගෙන ගිහිල්ලා තියෙනවා. මගේ සිකියුරිටි එක මට කිව්වා මෙන්න මෙහෙම එක්කෙනෙක් කිව්වා කියලා. මං කිව්වා ගණන් ගන්න එපා. මට කතාවක් එදා වෙන් කරලා තිබ්බා පාර්ලිමේන්තුව කියලා මම අවමංගල සභාවේ. ඔබතුමාට හාමුදුරුවන්ගේ අනුශාසනාවලින් පස්සේ ඔබතුමාට කතාව තියෙනවා කියලා. මම හාමුදුරුවරුන්ගේ අනුශාසනා තුනක් වෙනකන් හිටියා. හතරවෙනි අනුශාසනාවෙන් පස්සේ මට අමරකීර්ති අයියා වෙනුවෙන් කතාවක් කරන්න මං එදා ගිහින් හිටියා. සැදී පැදී හිටියා. අවසානයේදී හාමුදුරුවරුත් අමරකීර්ති අයියාගේ බිරිඳත් මන්ත්‍රීතුමාගේ බිරිඳත් පණිවිඩයක් කියලා තිබ්බා මට. දේශපාලන කතා මෙතන දෙන එක සුදුසු නෑ. ඒ නිසා ඔබතුමා පැමිණීම ගැන අපි ස්තුතියි. දේශපාලන කතා දෙන්නේ නෑ කියලා මට කිව්වා. හැබැයි හිටපු අගමැතිතුමනි, ජනාධිපතිතුමනි, අපි ඔයිට වැඩිය මැරෙන්න බය මිනිස්සුත් නෙමෙයි. අපි ඔයගේ බය ඔයිට වැඩිය තැන්වලට බැස්ස මිනිස්සු. මං ඒත් කිව්වා කතාව නොදුන්නට කමන්නේ. තවත් පැය භාගයක් හරි ඉඳලා මම අරලගං විලහරහා බදුල්ලට ආවේ ගිරාඳුරු කෝට්ටේ හරහා මයියංගනේ හරහා. මං තවත් පැය භාගයක් විතර ඉඳලා තමයි මම එදා ඒ මලගෙදරින් සමුගත්තේ. මට පස්සේ වසන්ත යාපා මන්ත්‍රීතුමයි මං ආවට පස්සේ සුදත් මංජුලයි ගිහිල්ලා තිබ්බා මරණේ භූමිදානේ කරා. ඒ වෙලාවේ භූමිදානේට ගියාට පස්සේ. එතකොට මම මේ කතාව කියන්නේ 225 එකෙක් ඇවිල්ලා ඉන්නවා කියලා එතනදිත් එකෙක් ඇවිල්ලා කියලා ගියා. හැබැයි ඒ 225 එකෙක් ගියේ නිකන් නෙවෙයි ඒ වෙලාවේ. 225 එකෙක් නිකන් නෙවෙයි එතන ගියේ හැබැයි.
ඕඩර් ප්ලේස් කරෝ සාන්ත බණ්ඩාර මහත්මයා මූලාසනයේ.
කතා ගන්නවන්ත
එකෙක් නිකන් නෙවෙයි එතෙන් ගියේ ඒ වෙලාවේ. ඒකත් මම මෙතනදී කියන්න ඕන. මගේ බිරිඳටත් කිව්වා ළමයි දෙන්නටත් කිව්වා එදා කවුරුත් බහින් නැති දවසක් හිටපු අගමැතිතුමා මං ගෝවා මං යනවා 225 එකෙක් නිකන් නෙවෙයි ගියේ. හැබැයි මම ආයෙත් පැයක් විතර ඉඳලා මං ආවා. හැබැයි පාරවල් පැත්තෙන් මොනවත් තිබ්බේ නැහැ. මාත් බලාපොරොත්තු වෙන් ගියේ. මේ නමුත් ඒ ගැන මම මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕන. මේ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුව නියෝජන කරපු මඩකලපුව යාපනයේ හැම පලාතේම මන්ත්‍රීවරු හිටියා. දළදා මාලිගාවට ගහනකොටත් යාපනයේ මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ උතුරු නැගෙනහිර මන්ත්‍රීවරු හිටියා. අනුරාධපුරයට ගහනකොටත් උතුරු නැගෙනහිර මන්ත්‍රීවරු හිටියා. අරන්තලාවේ භික්ෂු ඝාතනය කරනකොටත් උතුරු නැගෙනහිර මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ හිටියා. කොළඹ මහ බැංකු බෝම්බේ පුපුරනකොටත් ඒ වගේම කොටුවේ බෝම්බේ පුපුරනකොටත් මේ රටේ සිංහල ජනතාව දහස් ගණන් මැරෙනකොටත් උතුරු නැගෙනහිර නියෝජනය කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ කොළඹ පාර්ලිමේන්තුවේ ඉඳන් යාපනයේ ගියා. නැත්තම් මඩකලපුවට වවුනියාවට ගියා. හැබැයි අපේ මිනිස්සු කවදාවත් ඒ කොච්චර යුද්ධයක් තිබ්බත් දහස් ගණන් අපේ මිනිස්සු මැරුණත් කවදාවත් අපේ මිනිස්සු පාර්ලිමේන්තුව නියෝජනය කරපු ද්‍රවිඩ හෝ වේවා මුස්ලිම් හෝ වේවා මන්ත්‍රීවරයෙකුට කිසිම කරදරයක් කරේ නැහැ. නමුත් එදා යම් සිදුවීමක් අපි ඒ සිදුවීම අනුමත කරන්නේ නැහැ. අපි කවුරුත් මෙතන ඉන්නේ එහෙමනම් මෙතන ඉන්නවා ගෝල් පේස් එක සිද්ධියට සම්බන්ධ නොවිච්ච රමේෂ් පතිරණ ඇමතුමාගේ ගෙදරට ගිනි තිබ්බා. රමේෂ් පතිරණ ඇමතුමාගේ ගෙදරට ගිනි තිබ්බා. ඒ වගේම ඒක විතරක් නෙමෙයි මේ ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික වාදී විජේපාල හෙට්ටි ආරච්චිගේ ගෙදරටත් ගහලා ගාල්ල දිස්ත්‍රික්කයේ සමගි ජනවැළවේගේ විජේපාල හෙට්ටි ආරච්චිගේ ගෙදරටත් ගහලා ඈ වෙල්ගම මාත්‍යා කිව්වලු යනගමන් ඩ්‍රයිවර්ට ඩ්‍රයිවර් කෝලු බෑ කියලා. නෑ නෑ මට ගහන්නේ නෑ මං මන්දම ගෝටට ඉස්සල්ලාම යන්න කියපු මිනිහා යමන් කිව්වලු අන්තිමේදී වෙල්ගමටත් ගැහුවා. මේක ගැන ඉතින් ඊට පස්සේ මොකද උනේ? අපේ විපක්ෂ නායකතුමා ගෝල් පේස් එකට කලිසම උස්ස ගියා. ඈ කලිසම උස්ස හදිස්සියෙන් ගියා. හදිස්සියෙන් ගියේ. හදිස්සියෙන් ගියා විපක්ෂ නායකතුමා. කලිසම උස්ස ගියේ ටක් 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 ගාලා ගියායි. අනුර කුමාර ඉස්සරලා ගියා. එයාට ඉස්සර වෙන්න මෙයා ගියා. අනුර කුමාරට ගැව්වේ නෑ විපක්ෂ නායකතුමාට ගැව්වා. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයාට ගැව්වා නම් අපිට මොනවද නොගහන්නේ? අපිට මොනවද නොගහන්නේ? ඒක නිසා මේක ගැන ගොඩක් අවධානයෙන් අපිට හිතන්න වෙනවා. මේක පක්ෂ බැලුවේ නැහැ, පාට බැලුවේ නැහැ, පුද්ගලයෝ බැලුවේ නැහැ. ගහගෙන 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 ගියා. පොඩි ළමයි ටිකක් ආවා. ලොකු කට්ටියකලු ගහන්න එපා මේ වෙල්ගම මහත්තයා කිව්වලු. ලොකු කට්ටිය තේරෙන අය. නෑ 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 පොඩි දෙට්ටයක් අල්ලගෙන වෙල්ගම නෙවෙයි කවුරුහක් කවද ගහන්න ඕනේ කිව්වලු. ඒ එහෙම තත්ත්වයක්. අනිත් එක මේක ගරු අගමැතිතුමා හිටපු අගමැතිතුමනි කතානායකතුමනි මේක ගහනා වගේම නිට්ටමේ සුද්ධයක් ගියේ සුද්ධ කරා. දැන් මා අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමාට කලින් ගිය කැබ් එක මීගා කෙවුලේ සභාපති ලලිත් මීගා කෙවුලේ සභාපතිගේ බර්ස්ලට් මුදු පර්ස් ඔක්කම අරගෙන පුතාගේ කොම්පියුටර් පුතේ පුතත් ඉඳලා දින වාහනේ හැම දෙයක්ම සුද්ධ කරලා තියෙනවා එතන නිට්ටඹුවේ සිද්ධියේ. ඉතින් මේක බලාගෙන යනවනේ මේක මේ මේක මේක හරියට අර 83 වගේ වැඩේ අර පැත්තේ යනකොට මෙහෙන් මංකොල්ලෙජ්ජා මෙහෙන් සුද්ධෙජ්ජා එහෙම දෙයක් තමයි මේ සිදුවීම. ඒ නිසා පකිස්තානයේ ඉම්රාන් ඛාන් අද අගමැතිකමේ නැති උරක් පකිස්තානයේ ඉම්රාන් ඛාන් හරි තීන්දුවක් ගත්තා අපේ ලංකාවේ මිනිස්සුය වෙනුවෙන්. අපේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන් ඉම්රාන් ඛාන් හරියට කටයුතු කරා නම් අපි කියනවා මේ රට පාලනය කරන අයට කවුරුණක් කමන අධිකරණයට වැඩි නඩු ඇදලා අදින්න බෑ. අමරකීර්ති අතුකෝරළ මහත්තයා ඝාතනය කරපු අය මාස 3ක් යන කලින් ඒ අයට දඬුවම් ලබා දෙන්න ඕන දඬුවම් ලබා දෙන්න ඕන කියන එක අපි මේ පාර්ලිමේන්තුවේ යෝජනා කරන්න ඕන කරු හිටපු අගමැතිතුමනි. ඒ නිසා මේ වෙලාවේ ඉතාමත්ම ඒ මිනිස්සයා මේ පාර්ලිමේන්තුවේ 225 ජන අහිංසකම මන්ත්‍රීවරයා තමයි අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයා. සා එතුමා ගැන බොහොම හරි කනගාටුවෙන් දැන් කතා කරන්නේ. එනිසා මං හිටපු අගමැතිතුමාට මේ පාර්ලිමේන්තුවේ මැති අමතුරුන්ට කියනවා එතුමාගේ පුතා ඉන්නවා එතුමාගේ බිරිඳ ඉන්නවා අද එතුමාලට මොනවත් ඉතුරු වෙලා නැහැ. නිසා පුතා ගැන මේ රට පාලනය කරන ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා පුතාගේ වගකීම බාරගෙන ඒ පුතාට අවශ්‍ය රැකියාවක් හරි ලබා දෙන්න කටයුතු කරන්න ඒ බිරිඳත් එක්ක ජීවත් වෙන්න මෙතන ඉන්න ඇමතිවරුන්ගෙන් මං ඉල්ලීමක් කරනවා. ඉතින් මං එදා මලගෙදර ගිය වෙලාවෙත් ඒ අවට හිටපු කට්ටිය කිව්වා මෙයා හම්බ කරපු දෙයක් නැහැ. ඒ නිසා මෙයා වෙනුවෙන් මොනවහරි මේ පුතා වෙනුවෙන් කරන්න මන්ත්‍රීතුමා කියන්න කියලා. ඒ අවස්ථාව අද මට ලැබුණා. මං මේ මරණයට අවසාන මොහොතට සම්බන්ධ වුණා. ඒ නිසා අමරකීර්ති අතුකෝරළ අපේ හිටපු සහෝදරයා අපේ හිතවතා අපේ පාර්ලිමේන්තුවේ පසුබල මන්ත්‍රීවරයාට නිවන් සුවත් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරමින් මං ඉහන වෙනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මිලන ගරු ඩලස් අලහපරම් මැතුම. ගරු සභාපතිතුමනි, අද අපි ගුණකතනය සිදු කරන අමරකීර්ති අතුකෝරළ අපේ සහෝදර මන්ත්‍රීතුමා වෙනුවෙන් මෙතෙක් මේ සභාවේදී වගේම මින් අනතුරුවත් අද දවස පුරා මේ සභාවේදී දිගහැරෙන ගුණකතනයන් කනගාටුව ඒ වගේම යෝජනා ඒ සියල්ලත් එක්කම අපි ඒ ආකාරයෙන්ම එකඟ වෙනවා. විශේෂයෙන් අද මේ සභාවේ අපේ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමත් සභාව තුල ඉන්නෝ මේ විවාදය ආරම්භ කරා. ඒ වගේම ඒ මාලනී අතුකෝරළ නැගණිය රණින්දු අතුකෝරළේ පුතණුවන් අතුළු පවුලේ සිළුම දෙනත් අද මේ ශෝක ප්‍රකාශ යෝජනාවේ හවුල්කරුවන් බවට පත් වෙලා තියෙනවා. සාම්ප්‍රදායිකවම යමින් ගරු සභාපතිතුමනි, මමත් පළමුව ඒ මාලනී අතුකෝරළ නැගණිය ප්‍රමුඛ ඒ පුතණුවන් ඇතුළු පවුලේ සිළු දෙනා වෙතම අපේ කනගාටුව හෘදයාංගම භාවය ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ වගේම අපේ අතුකෝරළ මිතුරා රැක ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු ඒ ජයනාත් ගුණවාදන පොලිස් නිලධාරියා ඒ පවුලෙත් දියණිය සමගයේ බිරිඳ තනි වෙලා ඉන්නේ. එනිසා අපේ සභාවේ කනගාටුව ඔහු ජීවිතය දුන්නේ තමන්ගේ මන්ත්‍රීවරයාගේ ජීවිතය වෙනුවෙන්. සා ඒ පවුල වෙතත් ඒ කනගාටුව ඒ ආකාරයෙන්ම ප්‍රකාශ වෙන්නට ඕන කියලා කියන යෝජනාව මේ අවස්ථාවේ කරන්නට කැමැති. විශේෂයෙන් අපේ නිවසට ගියා මන්ත්‍රී කණ්ඩායමක්ම විදියට ඒ පුතුණුවන් ඉතාම ධෛර්ය සම්පන්න මනසකින් ගරු සභාපතිතුමනි කටයුතු කරන්නේ. පියාගේ සිහිනයේ අනාගතයේ වෛද්‍යවරයෙක් වනු දැකීම කොළඹ රාජකීය විද්‍යාලය වගේම කොළනළු රාජකීය විද්‍යාලය ආදිශ්‍යයක් විදියට ඒ පුතුණුවන්ගේ සිහිනය සැබෑ කරගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය විතරක් නෙමෙයි මඟ පෙන්වීම ලබා දීම තමයි අපිට අපේ අතුකෝරළ මිතුරා වෙනුවෙන් කරන්න පුළුවන් වන ලොකුම උදව්ව. ඒ ශක්තිමත් භාවය පවුල තුළ තිබෙනවා. එනිසා අපි ඒ පිළිබඳවත් අධිෂ්ඨාන සහගත වෙන්නට ඕනේ කියලා කියන කාරණේ මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි, මම හිතන්නේ මේ සභාවේ 48 ඉඳලා ගත්තොත් ශෝක ප්‍රකාශ යෝජනා 10 ගණක් සාකච්ඡා වෙන්නේ නැති. 10 ගණක් සාකච්ඡා වෙන්නේ නැති. ඒ වගේම අමරකීර්ති අතුකෝරළ මැතිතුමා වගේම ඝාතනය කරපු මන්ත්‍රීන් පිළිබඳ ශෝක ප්‍රකාශ. ඒ වගේම සාකච්ඡා වෙන්නේ නැති. එනිසා මම මේ සභාවේ මගෙන් අහන ප්‍රශ්නයක් සහ මම සභාවෙන් අහන ප්‍රශ්නයක් සහ මම රටෙන් අහන ප්‍රශ්නයක්. එක ප්‍රශ්නයක්ගේ ප්‍රශ්න තුනක් තියෙනවා. ඒ පළවෙනි ප්‍රශ්නය මේ ශෝක ප්‍රකාශ යෝජනාවක අරමුණ ඒ පවුල වෙත කනගාටුව ප්‍රකාශ කිරීම පමණක්ද? ඒ වගේම දෙවෙනි ප්‍රශ්නය දැන් වියෝ මන්ත්‍රීවරයා මෙතනදී නම් අතුකෝරාල මන්ත්‍රීතුමා. ඒ මන්ත්‍රීතුමාගේ වියෝවෙන් පාඩුවක් සිද්ධ වෙන්නේ හානියක් උනේ පවුලට විතරද? පොළොන්නරුව දිස්ත්‍රික්කයට විතරද? ඔහු සංවිධානය කරපු මින්නේරිය ආසනයේ ජනතාවට විතරද? ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නේ ඒ මන්ත්‍රීතුමා අතුකෝරාල මන්ත්‍රීතුමා ඝාතනය වෙන්නේ ඔහු විසින් කරපු පෞද්ගලික වරදක් නිසාද? පෞද්ගලික වරදක් නිසාද? මෙරටේ මනුෂ්‍ය ඝාතන බැලුවම අධිකරණයේ සාකච්ඡා වෙන බහුතරයක් මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙන්නේ ඉඩම් ආරවුල් සම්බන්ධයෙන්. ඊළඟට ඝාතන සිද්ධ වෙන්නේ අනියම් සම්බන්ධතා බදනම් කරගෙන. මේ අතුකෝරල් අපේ මිත්‍රයාට මේවට අදාළද? ඔහු ඝාතනය වුණේ එවැනි කාරණාවක් නිසාද කියලා කියන ප්‍රශ්න තුන මම අහන්නේ. මෙතන තියෙනවා ගරු කථානායක ගරු සභාපතිතුමනි, වෙන අපි සාකච්ඡා කරන්න ඕන කාරණාවක්. මම පෙරේද පාර්ලිමේන්තුවේ පුස්තකාලයට ගිහිල්ලා පුස්තකාලයෙන් විමසුවා මේ සභාව ඉතිහාසෙ ඉඳලා මේ දක්වා ඝාතනය කරපු මන්ත්‍රීන්ගේ ලේඛනයක් තියෙනවද කියලා බැලුවා. එහෙම ලේඛනයක් නැහැ. මම පුස්තකලාධිපතිතුමාත් එක්කත් අපේ ඩීන් ඒ රිසර්ච් අංශයේ ඉන්න මැතිතුමා එක්කත් සාකච්ඡා කළා. ඊයේ දවසේ ලේඛනයක් හැදුවා. ගරු සභාපතිතුමනි, 1956 සැප්තැම්බර් මාසේ SWRD බණ්ඩාරනායක අගමැතිතුමා ඝාතනය කරලා පටන් ගත්තු දූරේ දරද්දී ඝාතනයට ලක් වෙච්ච, මිය ගියා නෙමෙයි ඝාතනයට ලක් වෙච්ච මන්ත්‍රීරුන්ගේ සංඛ්‍යාව 45ක් SWRD බණ්ඩාරනායක මැතිතුමාගෙන් පටන් ගන්න අමර කීර්ති අතුකෝරාල මැතිතුමා දක්වා 45 දෙනෙක්. තව වැඩි වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. දැනට තියෙන සමීක්ෂණය හැටියට ඝාතනය වෙලා තියෙනවා, ඝාතනය වෙලා තියෙනවා. ඒතර රාජ්‍ය නායකයෝ දෙන්නෙක් ඉන්නවා, පක්ෂ නායකයෝ විතර විපක්ෂ නායකවරෙක් ඉන්නවා, රාජ්‍ය නායකයෝ දෙන්නෙක් ඉන්නවා ඝාතනය වෙච්ච. මේ ඝාතන සංස්කෘතියේ දරුණුකම පේනවා. 56 පළවෙනි ඝාතනයේ ඉඳලා මේ දක්වා බැලුවොත් හැම මාස 19කටම එක මන්ත්‍රීවරයෙක් ඝාතනය කරලා තියෙනවා. හැම මාස 19කටම එක මන්ත්‍රීවරයෙක් ඝාතනය කරලා තියෙනවා. ඝාතන සංස්කෘතිය වේගවත් වෙච්ච 1980 දශකයේ ඉඳලා බැලුවොත් හැම අවුරුද්දකටම එක මන්ත්‍රීවරයෙක් ඝාතනය වෙලා තියෙනවා. එහෙනම් අද මෙවැනි ශෝක ප්‍රකාශ යෝජනාවකදී අපි මේක පිටිපස්සේ තියෙන දේශපාලන ඉස්මතු කරන්නට ඕනේ. මිය ගියපු අපේ සහෝදර මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීතුමියට අසාධාරණයක් නොවන විදියට පිටුපස තියෙන දේශපාලනේ කතා කරන්නට ඕනේ. දැන් අපි 94 පාර්ලිමේන්තුවට එන්නේ. අනුරාධපුර මන්ත්‍රීතුමා ඉන්නවා මගෙත් එක්ක 94 පාර්ලිමේන්තුවට ආපු. 94 අපිත් එක්ක පාර්ලිමේන්තුවට එකට ආපු. ගාමිණි දිසනායක මන්ත්‍රීතුමාගෙන් පටන් ගත්තම අතුකෝරල මන්ත්‍රීතුමා දක්වා 94 ඉඳලා මේ වෙනකට විතරක් මන්ත්‍රීවරු කීයක් ඝාතනය වෙලා තියෙනවද? අපේ ආදරණීය මිත්‍රය නාලන්ද එල්ලාවල ඇතුළු ජයරාජ් ෆර්නාන්ඩෝ ඇමතුමා, දඹු දසනායක සහෝදර මන්ත්‍රීතුමා, සෑම් තම්බිමුත්තු, ජෝසප් පරාජසිංහම්, නීලන් තිරුචල්ලම්, සම්භාවනීය මිස්සු කී දෙනෙක් ඝාතනය කළා තියෙනවද? ඝාතනය කළා තියෙනවද? ඒ නිසා අපි මේ හැමදෙනාම ඝාතනය වෙලා තියෙන්නේ ඒ මන්ත්‍රීවරුන් විසින් කරනු ලැබූ පෞද්ගලික වරදකින්ද නෙමෙයි. ඝාතකයන්ට අනුව මොකද හේතුව? ඔවුන් දරන දේශපාලන ප්‍රතිපත්තීන් වල තියෙන ගැටලුවක්. ඒක නිවර්දී කියලා කියන උත්සාහ ගන්න නෙමෙයි. ඝාතකයන්ට අනුව. ඒ මන්ත්‍රීවරයා දරණ දේශපාලන මතවාදය පිළිමන ගැටලුවක් නිසායි ඝාතනය කළ තියෙන්නේ. මේ 45 දෙනාගෙන් 24 දෙනෙක්ම දමිල මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු. අමිතලිංගම් විපක්ෂ නායකතුමා ඇතුළු 24 දෙනෙක්. එද මම විශ්වාස කරන්නේ අපි අපේ රටේ දේශපාලනය නිවර්දිව කියව ගන්නට ඕනද? නැත්නම් මේ ශෝක ප්‍රකාශ කෙලවරක් නැතුව දිගෑරේ. අතුකෝරළ මන්ත්‍රීතුමා ගැන වගේම දලසලහ පෙරම ගැන ශෝක ප්‍රකාශයක් යෝජනාවක් එයි. ආසන්න දිනයකදී මේ අනිත් මන්ත්‍රීවරුන් ගැනත් එහෙමයි. ඉතින් අපි මේක දේශපාලනිකව ගැඹුරෙන් සාකච්ඡා කරන්නට ඕන. ඒක තමයි ඝාතනයට ලක්වෙච්ච මන්ත්‍රීවරයාට තියෙන කරන්න පුළුවන් ලොකුම ගෞරවය සහ පදනම අනාගත වෙනුවෙන් සකස් කරන. දැන් උදාහරණයක් විදිහට ගන්න ගරු සභාපතිතුමනි, දැන් අමරකීර්ති අතුකෝරළ මැතිතුමා ගන්න. එතුමගේ වියෝවෙන් හානියක් වුණේ ඒ මාළනී ඒ නැගණියට විතර පුතාට විතරද කියලා මම ඉස්සෙල්ලත් ඇහුවා. පොළොන්නරුවේ මිනිසුන්ට විතරද කියලා මම ඉස්සෙල්ලත් ඇහුවා. අතුකෝරාල වැනි මන්ත්‍රීවරේ ඝාතනය කිරීමෙන් මේ රටේ නිර්ප්‍රභූ දේශපාලනයත් ඝාතනය වෙනවා. නිර්ප්‍රභූ දේශපාලනය ඝාතනය වෙනවා. මෙරට ඉතිහාසයේ ප්‍රභූ දේශපාලනයට රහිව නිර්ප්‍රභූ දේශපාලනයක් ක්‍රියාත්මක වුණා. නිර්ප්‍රභූ දේශපාලනය වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච හැම කෙනාම මහමග පාරයිනේ ඝාතනයට ලක් වුණා. විජය කුමාරතුංගගේ ඉඳලා ලයිස්තෝ කියන්න පුළුවන් අවශ්‍ය නම්. විජය කුමාරතුංගගේ ඉඳලා ලයිස්තෝ කියන්නට පුළුවන්. නිර්ප්‍රභූ දේශපාලන විජේවීර රෝණ විජේවීර නිර්ප්‍රභූ දේශපාලන වෙනුවෙන් පෙනී හිටියේ. හැබැයි ඒ ලයිස්තෝ දිග ලයිස්තෝ පාර්ලිමේන්තුවට ආපු අය නොවෙන්න පුළුවන්. හැබැයි අපි අවධානයට ලක් කරන්නට ඕන සභාපතිතුමනි, මහමග ප්‍රබුන් ගෞරවනීය විදියට කනත්තට ගියා. ප්‍රභූ දේශපාලන වෙනුවෙන් පෙනී හිටපු අය. හැබැයි නිර්ප්‍රභූ දේශපාලන වෙනුවෙන් පෙනී හිටපු අය මහමග පාරයිනේ ඝාතනයට ලක් වුණා. අමරකීර්ති අතුකෝරළ මැතිතුමාගේ වියෝවෙනුත් එක පැත්තකින් ඝාතනය වෙනවා නිර්ප්‍රභූ දේශපාලනය. ඒ වගේම සැබෑ ග්‍රාමීය නියෝජිතයෙක් විදියට කොච්චර අහිමි වීමක්, කොච්චර අහිමි වීමක්. අර තරුණ පරම්පරාවද එක වචනයක් කියනවා, අර සිංග්ලිෂ් කියලා කියන සිංහල ඉංග්‍රීසි භාෂා දෙක එකතු කරලා මනිරක්කිත දේශපාලනය කියලා. මනිරක්කිත දේශපාලනය කියලා අනුන්නනවා. අපිට කියනවා මේ අතුකෝරළ වැනි මන්ත්‍රීවරයෙක්ගෙන් වියෝවෙන් පහර වදින්නේ ඝාතනය වෙන්නේ මනිරක්කිත දේශපාලනයට. එනිසා අපි මහජන නියෝජිතයන් විදියට මේ අලුත් සංවාදයට තුල් වෙන්නට ඕන. ඇඟිල්ල දික් කිරීමෙන් පමණක් මේකට ප්‍රමාණවත් අනාගතයට අවශ්‍ය පදනමක් ගොඩ නැගෙන්නේ නැහැ කියලා කියන එකයි ගරු මුලසුනේ සභාපතිතුමනි මගේ යෝජනාව. සමන් කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද අපි සහෝදර මන්ත්‍රීවරු රාශියක් මේ යෝජනාවේ හවුල්කරුවන් වෙන්න බලාපොරොත්තු වෙනවා. සභාව විදියට පොදුවේ පක්ෂ විපක්ෂ ભેදකින් තොරව ත්‍රිපුද්ගල මහා අධිකරණ විනිසුරු මණ්ඩලයකින් මේ ඝාතකයන්ට දඬුවම් දිය යුතුයි කියලා කියන යෝජනාව මං හිතන්නේ කවුරුවත් විරුද්ධ වෙන යෝජනාවක් කියලා. සමාජයේ නීති ආධිපත්‍ය ආරක්ෂා කරගන්නට ප්‍රාන්ත්‍රවාදී ආරක්ෂා කරනවා කියලා කියන්නේ නීති ආධිපත්‍ය තහවුරු වෙන්නට ඕන, ආරක්ෂා වෙන්නට ඕනේ. එනිසා මම හිතන්නේ කිසිම මන්ත්‍රීවරයෙක් මේ සභාව නියෝජනය කරන ඉඩරේ වෙයි කියලා. සේ ඒ යෝජනාවටත් එකඟත්වය ප්‍රකාශ කරමින් නැවත වතාවක් ඒ මාළනී අතුකෝරාල නැගණිය ප්‍රමුඛයේ පවුලේ සිළු දනාව වෙතම අපේ සහෝදරත්වය සහ කෘතවේදීත්වය ප්‍රකාශ කරමින් තවදුරටත් මේ පාර්ලිමේන්තුව ඝාතන දේශපාලනයකට අත්පොත් තියෙන පාර්ලිමේන්තුවක් නොවේවා මේ පාර්ලිමේන්තුව මේ රටේ නව දේශපාලන සංස්කෘතියකට මේ තරම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් අපේ ඉතිහාසයේ තිබුණේ නැහැ. හිටපු ජනාධිපතිවරු දෙන්නෙක් මේ පාර්ලිමේන්තුව නියෝජනය වෙනවා. අගමැතිවරයා 6 වතාවක් මේ රටේ අගමැති වෙච්ච නායකයෙක්. හිටපු කතානායකතුමාලා දෙන්නෙක් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉදිරියේ ඉන්නවා. බුද්ධිමත් මන්ත්‍රීවරු රාශියක් පාර්ලිමේන්තුව නියෝජනය කරන අවස්ථාවක්. එවැනි පාර්ලිමේන්තුවකටත් අර පරිච්ඡේදයට නැවතීමේ ලකුණු තියන්න බැරි නම් මේ රටේ තරුණය වෙන්න පුළුවන් කවුරුන් හෝ පුරවැසියෝ වෙන්න පුළුවන් අපි ගැන තවත් බලාපොරොත්තුවක් තියෙන එකක් නෑ ගරු සභාපතිතුමනි. එනිසා ඒ පිළිබඳවත් සඳහන් කරමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට නැවත කෘතවේදීත්වය ප්‍රකාශ කරමින් නිහඬ වෙන්න අවසර ඉල්ලනවා. බොහොමත්ම ස්තුතියි.
ඔබේ ස්තුතියි ගරු අමාත්‍යතුමා.